ඊළඟට ගරු චන්දිම විරක්කොඩි මහතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, අද ඉරානයේ ජනාධිපතිතුමා අපේ රටට දැවැන්ත දායාදයක් ලබා දීපු රාජනායකයෙක් හැටියට අපි එතුමාගේ අභාවය සිදුවෙච්ච මොහොතේ අපේ කනගාටුව ඉරාන වැසියන්ට පුද කිරීමට මම ප්‍රථම කොටම මේ අවස්ථාව පුද යොදා ගන්නවා. අද අපි රටක් හැටියට වෙනසක් බලාපොරොත්තුෙන් ජනතාව පෙළ ගැහිමින් ඉන්න මොහොතක්. අද ඉඳලා හරියටම අද 22 වෙනිදා මැයි මාසේ ජූලි මාසේ 17 වෙනිදා වෙනකොට ජනාධිපති ඡන්දේ කවදද තියන්නේ කියන එක නිවේදනය වෙනවා. අපට ලැබෙන ආරංචි වලට අනුව සෙප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනාධිපතිවරණය තියෙනවා. ඊට කලින් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පැවරලා තියෙන බලතලවලට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැතොත්. එනිසා කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න පුළුවන්. කෙසේ වෙතත් අද ඉඳලා මාස 4කට අඩු කාලයක් ඇතුළත මේ රටේ ජනාධිපති ගෙදර යනවා. එවන් තත්ත්වයක් නීත්‍යානුකූලව රටේ තියෙද්දි රට තවදුරටත් අගාධයට යන ආකාරයට හැසිරෙන බව අපිට පේනවා. මේ රට බොහෝම තද දැඩි ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දීලා ඒකෙන් ගැලවෙන්න ආරම්භයක් ලබා ගන්නට බලාපොරොත්තුෙන් ඉන්න මොහොතක්. IMF එක ඇවිල්ලා යම් වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක කරන්න හැකිය කියන මතයක් ඇති වෙලා තියෙනවා. නමුත් අද මේ වර්තමාන රජය දන්න නිසා, ජනාධිපතිවරයා හොඳටම තේරුම් ගත්ත නිසා එතුමාට නැවත බලයට පත් වෙන්න බෑ කියලා දැන් හැම ක්‍රියාවකින්ම කරන්නේ පත් වෙන රජයට මේ රට ගෙන යන්න බැරි වෙන ආකාරයට කටයුතු කරන එක. ඔබ අද දකිනවා රට ආර්ථික අපහසුතාවයකින් පෙළෙන බව ජනතාවට රජය කිව්ව හැම මොහොතෙම. මිනිස්සු වැඩ වර්ජන කරන්න ගියේ නැහැ, මිනිස්සු එළියට ආන්න ආවේ නැහැ, දරාගෙන හිටියා. නමුත් මැතිවරණය වෙනුවෙන් සුන්දර රටක් බිහිවෙලා අපි ආර්ථික අර්බුදයෙන් එළියට ඇවිල්ලා අපි දැන් ප්‍රශ්න නැති රටක් බවට පත් වෙලා කියලා කතා කරන්න ගත්තම මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න දැනෙද්දි,
තව මිනිත්තු දෙකක කාලයක්
මිනිස්සුන්ට ප්‍රශ්න තේරෙද්දි මිනිස්සු දැන් එළියට ඇවිල්ලා විවිධ ඉල්ලීම් කරනවා, විවිධ වැඩ වර්ජන කරන්න පටන් ගන්න තියෙනවා. මිනිස්සුගේ පැත්තෙන් එක වැරදි නැහැ. රටේ ජනාධිපතිවරයාම කියනවා මේ වර්ජන රැල්ල ඡන්දයක් වෙනකන් යාවි. එහෙම එක පැත්තකින් කියද්දි අනිත් පැත්තෙන් පඩි වැඩි කරන්න පුළුවන් කියනවා ලබන අවුරුද්දේ, වාහන ගෙන්නන්න පුළුවන් කියනවා ලබන අවුරුද්දේ. දැන් සිසු රක්ෂණ ක්‍රමය වහාම ලබා දුන්නා. දැන් දරුවන්ට කෑම වේල සජිත් ප්‍රේමදාස මහත්තයා දිගින් දිගටම කියපු ලබා දුන්නා. පාසල් පද්ධතිය සූරු පාසල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න හදනවා. දරුවන්ට පෑඩ් ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා දිගින් දිගටම කියද්දී හිනා වෙච්ච දේ දැන් ලබා දෙන්න කටයුතු කරා. තව තව දවස් යනකොට මේ මාස එකමාර දෙක ඇතුළත මොනවා මොනවා දීලා මේ රටේ කරන්න බැරි දේවල් පිළිබඳවත් පොරොන්දු දීලා රට අපහසුතාවයට අනාගතයට ගෙනියන්න බැරි මට්ටමට පත් කරයිද කියන ප්‍රශ්නය අද හැම දෙනාටම ඇවිල්ලා තියෙනවා. මේ ගන්න හැම පියවරකම තියෙන්නේ ඉදිරි රජයට අපහසුතාවයක් ඇති කිරීමේ අරමුණ. අද 52ක් ගෙනාවා ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කර්මනාකරණ පනත. මේ පනත් යම්කිසි පරිවර්තනයක් අපේ මූල්‍ය පාලනේ, රාජ්‍ය පාලනේ විය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. නමුත් මේක දෙ ගේන්න ඕන මොහොත දැන් විදුලි බල පනත ගේන්න හදනවා. විදුලි බල පනතට අනුව පනත ක්‍රියාත්මක වෙනවා මාස 6ක් ඇතුළත. මම මේ ලොකු ලොකු දේවල් නෙමෙයි කෙටියෙන් එක කාර්යයක් කිව්වොත් ඒ ඉන්න සේවකයෝ 23,000ක් ඉන්නවා. සේවකයන්ට අවස්ථාව තියෙනවා මාස 4ක් ඇතුළත තමන් කුමන අංශයට යනවාද කියලා තීන්දුව කරන්න. යෝජනාව දෙන්න.
කල්‍යාණ.
ඒ යෝජනාව දුන්නට පස්සේ සේවකයන්ට මාස 2ක් ගන්න පුළුවන් තමන්ගේ තීන්දුව ගන්න. ඒ අතරේ ඕනනම් ඇමතිට පුළුවන් ඕනම මොහොතක විදුලි බල මණ්ඩලය විසුරුව හරින්න. මාස 6ක් යනකොට ගරු මන්ත්‍රීතුමනි මොකද්ද වෙන්නේ කියන එක කල්පනා කරන්න. ඉතින් මේ විනාඩි 5කින් මේ තියෙන වෙච්ච හානිය වෙන්න යන හානිය රටට වෙන වින්නැහිය ගැන අපිට කතා කරන්න අමාරුයි. නමුත් අපි බොහෝ වචන පාවිච්චි කළා. දැන් පෝලිං නැහැ. හැබැයි පෙට්‍රල් ඩීසල් ගානේ 150ක් අඩුවෙන්. දැන් විවිධ දේවල් තියෙනවා කිය කී ගියාට කිසිම දෙයක් මිනිසුන්ට නොලැබෙන දුප්පත්කම වැඩි වෙච්ච ජීවත් වීමේ අපහසුතාවයේ තියෙන මේ රජේ මේ රටේ මිනිස්සු තවදුරටත් වලපල්ලට ගෙනියන්න එපා කියන ඉල්ලීම කරමින් මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් හැකියාව තියෙන කණ්ඩායමකට බාර ගැනීමට අවස්ථාව ලැබෙන මැතිවරණයක් සඳහා මගපාදා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ වෙමි.
ස්තුතියි ගරු මන්තුමා. මීලකට ගරු ජේසි අලවතුවල මන්තුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. ඔව්. බොහොම ස්තුතියි ගරු මුලසාරුඩ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම සභාව කල් තබන විවාදයේ යෝජනාව රටේ යාපත්ම නීති ආධිපත්‍ය සහ පාලනයන් ඉතා වැදගත් කියන යෝජනාව ඇත්තරම රටක අපි දන්නවා විශේෂයෙන් මේ අවස්ථාවේදී ඊට පෙර මම ඉරානයේ ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මැතිතුමා ඒ වගේම විදේශ අමාත්‍යතුමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයටපත් වුණා. අපේ රටට විශාල සහයෝගය තියෙන රටක් ඉරානයේ. ඉතින් ඒ ඉරාන ජනතාවට අපේ ශෝකය ඒ වගේම කනගාටුව ප්‍රකාශ කරනවා මුලින්ම. ඒ වගේම මතක් කරන්න ඕනේ අද මෙම යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. අපේ රටේ අපි බංකොලොත්භාවයට පත් වෙලා රටේ ජනතාව ඉතාමත් අපහසු තැනකට පත් වෙලා තිබුණ අවස්ථාවක්. ඒ වගේම වසර දෙකකට කලින් අපේ රටේ අරගලයක් තුළ මේ බංකොලොත් වීම තුළ අපේ රටේ ජනතාව පාරට බැහැලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත් කරගත්ත ජනාධිපතිරාව පළවා හැරපු රටක්. හැබැයි අපිට මේ කාරණා සියල්ල සිදුවෙලා තියෙද්දි රටේ ලක්ෂ 222ක් එහෙම නැත්නම් මිලියන 22ක ජනතාවත් තමන්ට තුන් වේලක් කන්න හරියට බැරි ආර්ථිකයක් විශාල පිරිසකට එතනින් තියෙන අවස්ථාවක අපි වැහැදිලිවම කියනවා අද ලෝකයේ රටවල් ඒ රටේ සමාජ තත්ත්වය එහෙම නැත්නම් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙන සෑම රටක්ම අපි බැලුවාම මේ රටේ නීති ආධිපත්‍ය ඉතාමත් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වෙලා තියෙන රටවල්. අපි උදාහරණයක් ගත්තොත් සිංගප්පූරුව ගොඩනගනකොට ලී කියන් ලූ අගමැතිවරයා ඒ සිංගප්පූරුවේ රටේ ඉස්සල්ලාම නීති ආධිපත්‍ය තමයි නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරේ. රටේ ජනතාවට සෑම කෙනාටම නීතිය සමානයි කියලා විශ්වාස කරන්න අවස්ථාව උදා වුණාම තමයි රටක නිසි ආකාරයෙන් නීතියට ගරු කරලා ඒ සමාජය ගොඩනැගෙන්නේ. ඒක අපි දැකලා තියෙනවා. ඒ නිසා අද සිංගප්පූරුව වගේ රටකට ගියහම අපිට පේනවා ඒ රටේ ජනතාව අය නීතිය ඒ ලී කියන් ලූ අගමැතිතුමා හැට ගණන් වල ගෙනාපු ඒ තත්ත්වය තුළ අද වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම ඉතාමත් ඉහළ තැනකට ඒ සමාජය පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ලෝකයේ අනිත් රටවල් ගත්තාම දියුණු වෙලා තියෙන රටවල් දිහා බැලුවහම. ඉතින් ඒ නිසා ඉතාමත් වැදගත් වෙනවා රටේ සෑම කෙනාටම නීතිය ආධිපත්‍ය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීම. නමුත් අද අපි දැකලා තියෙනවා නොයෙකුත් අවස්ථාව. දැන් අපේ රටේ පොලිස් ප්‍රතිවරයා පත්කිරීමේ ඉඳලාම අපි දැක්කා යම් යම් දෝෂ එහෙම නැත්නම් යම් යම් අහිතකර තත්වයන් රටේ ජනතාවගේ විශ්වාසය පළුදු වෙන ආකාරයේ කාරණා ගන්නව සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය මේ අපේ රට බංකොලොත් වෙන්න පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ රජයේ කාලේ
මිනිත්තු 2ක
මේ රටේ මේ ගෙනාවු යම් යම් අවස්ථාවල දැන් සීනි සම්බන්ධයෙන් විශාල සීනි ගෙන්වීම තුළ ගෙන්වීමේදී බදු නිදහස් කිරීම තුළ විශාල පාඩුවක් භාණ්ඩාගාරයට සිදු වුණා කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කමිටුවට ඇවිල්ලා ප්‍රකාශ කරා. එතකොට ඒ කාල සීමාවේදී කෝටි 1600ක විතර පාඩුවක් වුණා කියලා එතුමා පැහැදිලි කරලා ගණනය කරලා. ඉතින් ඊට වඩා විශාල පාඩුවක් සිද්ධ වුණා. නමුත් මේවා සම්බන්ධයෙන් අපි දැක්ක මේ අරගලයෙන් පස්සෙත් රජයට බැරි වුණා මේවා සම්බන්ධයෙන් නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න. එතකොට රටේ ජනතාව අද අපි මේ යෝජනාවේ පැහැදිලිම තියෙනවා. දැන් මේ වෙනකොට යම් යම් කාරණා රටේ ක්‍රියාත්මක වෙනවා, විශේෂයෙන්ම වීසා සම්බන්ධයෙන්, VFS ආයතනයේ මේක බාර දීම සම්බන්ධයෙන්. අපි දැක්ක පෞගිය කාලෙදී මේ පෞගිය සති කිහිපය තුළ විශාල වශයෙන් මේකේ වංචාවක් සිදු වෙලා තියෙනවා කියන එක, එහෙම නැත්නම් මේක යම් කොමිස් මුදලක් මත මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා කියන එක දැන් විශාල මේ ජනතාව අතරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ රටේ අරගලයක් තුලින් මේ රටේ ජනතාව තමන් පත් කරගත්ත ජනාධිපතිරා පළවා හැරලා ඊළඟට මේ රට බංකොලොත් වෙලා තියෙන තත්ත්වය තුළ තවදුරටත් මේ වගේ ක්‍රියා සිදු වෙනවා නම් ජනතා විශ්වාසය සම්පූර්ණ කඩ වෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ යෝජනාවේ වැදගත්ම කාරණේ තමයි රටක නීතිය සියලු දෙනාට ඉහළ ඉඳලා පහළටත් පහළ ඉඳලා ඉහළටත් හැම කෙනාටම එක සමානව රටේ ක්‍රියාත්මක කරුත් විතරයි ඒ රටට එතනින් අනාගතයක් තියෙන්නේ. ඒක පැහැදිලි වෙලා තියෙනවා අපිට ලෝකයේ ඕනම දියුණු වෙලා තියෙන රටක බැලුවාම, සමාජයේ දියුණු වෙලා තියෙන රටක බැලුවාම. අපි දැක්ක නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කතා කරීමේදී කිව්වා කන්නලම හෝටලේ හදද්දී විරුද්ධ වුණා කියලා අද කන්නලම් ප්‍රදේශයේ ඒ සඳහා දියුණු වෙලා තියෙනවා කියලා. මං ඉඳන් එතුමාට මතක තියෙනවා නම් මං ඉඳන් එතුමාගේ පියා තමයි වැඩිපුරම ඒ කාලේ ඒ සඳහා විරෝධය පළ කරපු මන්ත්‍රීවරේ. ඉතින් ඒ වගේම තමයි අපි දැක්ක ප්‍රේමදාස මැතිතුමා මේ රටට ඇඟලුම් කර්මාන්තශාලා ගමට ගෙනහිල්ලා ඇඟලුම් කර්මාන්තශාලා 200 ව්‍යාපෘතිය ක්‍රියාත්මක
කරලා
මම අවසන් කරනවා. අපි දැක්ක දේශපාලන වශයෙන් විශාල විරෝධයක්, සුද්දණ්ඩ ජංගි මහනවා කියලා විශාල විරෝධයක් ජන සමාජය තුළ ඇති කරා. ඒ කියන්නේ ඇඟලුම් කර්මාන්තවල සේවය කරන අයට පවා යම් ලැජ්ජාසහගත තත්ත්වයක් ඇති කරන්න උත්සාහ ගත්තා. නමුත් අද බලන්න මේ රට බංකොලොත් වෙනකොට අදටත් වැඩිපුරම කර්මාන්ත වශයෙන් අපේ විදේශ විනිමය ඩොලර් ප්‍රමාණයක් ගේන්නේ මොකෙන්ද? ඇඟලුම් ශේෂයෙන්. ඒ නිසා අපි දේශපාලන වශයෙන් බෙදිලා එක් එක් පක්ෂ වලට යම් යම් චෝදනා කරමින් රටක යම් වැඩක් කරන අවස්ථාවේ ඒ දේශපාලන වාසි ගන්න රටේ ජනතාවට බොරු කියලා එහෙම නැත්නම් රටේ ජනතාව මුලාවට පත් කළා දේශපාලන පක්ෂ හැටියට කටයුතු කරනවා නම් මං හිතන්නේ ඒක ලොකු වැරැද්දක්. ඒ නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ රටේ නීතිය කියන එක සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක වෙනවා නම් අපිට පුළුවන් මේ රටක මේ තියෙන ආර්ථික තත්ත්වය ඇතුළු ඒ සමාජීය තත්ත්වය ඉහළට ගන්න මූලික ආරම්භයක් ලබා දෙන්න පුළුවන් කියන එක මේ වෙලාවේ මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.
ස්තුතියි ගරුමන්තුමා. මීළඟට ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමනි, මම හිතන්නේ ඉරාන ජනාධිපතිතුමා සහ විදේශ ඇමතිතුමාගෙන අප සියලු දෙනා මේ පාර්ලිමේන්තුවේ කතා කළා. සෝ එතුමන්ලාට ඒ ශෝකය එතුමන්ලාගේ රටේ ජනතාව වෙනුවෙන් පළ කරනවා. I would like to convey my deepest sympathies towards the Iranian citizens, the loss of great leader, their late president and the late foreign minister. Garu Sabhapathumani, e shoka panidiyat ekkama inna anaturuwa man I'll take this opportunity to congratulate Kishani Vijay Kishani Vidyaratna, she's a citizen of Sri Lanka. Very recently she nominated and she awarded as the best editor of the year the British Book Awards. So I think regarding the book publishing and book writing, the literature, that's of course a significant achievement in our literary history, winning a British award to a Sri Lankan. So I would like to take this opportunity to congratulate Ms. Kishani Vidyaratna regarding her achievement. Garu Sabhapathumani, 1972 මේ 22 අපි අත්කරගත්ත ඒ ජනරජ දිනය ගැන අපි බොහොම උදාරම්ව කතා කරනවා. නමුත් අපිට ගැටලුවක් තියෙන්නේ අද අපි ඉතින් මෙහාට ගිහිල්ලා අපි එදා කතා කරපු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ නිෂ්පාදන ආර්ථිකය ගැන අපි කතා කරනවා. හැබැයි අවශ්‍යතාවකට එදා 1977 මහ මැතිවරණය තුල ඇතරම අපි පොතපතින් දැකලා විතරයි තියෙන්නේ. පොතපතේ පරිශීලනය කරාම මම දැක්කේ ඒ 6-5ක විශාල බලයක් එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණා වුණාට විශාල අඩු ඡන්ද ප්‍රමාණයක් පරතරකින් තමයි ඒ සුවිශාල බලයක් එක්සත් ජාතික පක්ෂයට යන්නේ. හැබැයි නිෂ්පාදන ආර්ථික ක්‍රමයේ සම්පූර්ණම හකුලවලා වෙනත් ආර්ථික ක්‍රමයක් 1977 පස්සේ අපේ රටට අඳුල්ල දුන්නා. දැන් අපි නැවත වතාවක් අද විපක්ෂයේ සහ නවිකුත් මන්ත්‍රීවරු අද නිෂ්පාදන ආර්ථිකයක් ගැන බොහොම උජාරුවෙන් කතා කරනවා. සිරිමා මැතිණිය කරපු දේ හරිනම් හොඳයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපි එදා අර පොලිමේ හිටපු ටිකේ දුකට අපිට පිටරට අපේ පරිභෝජනයට අවශ්‍ය දේවල් අපිට ලැබුණේ ඒ දින කේන්තියට. අපි ඒ කනගාටුවට ඒ කේන්තියට තමයි අපි ඡන්දේ පාවිච්චි කරේ. Honorable Chairman, we used to use our franchise regarding our frustration and the same time our agony. ඒක අපි නිදහසෙන් පස්සේ හැමදාම අපි කරලා තියෙනවා. දැන් අද වෙනකොට තත්ත්වය දිගින් දිගටම නිර්මාණය වෙමින් පවතින්නේ මේ රට අරාජික රටක් බවට පත් කරන්න. දැන් මට හම්බුණා නම් මම මෙහෙම කරනවා. මට ලැබුණා නම් මම මෙහෙම කරනවා. තව පොය හතරෙන් මම මෙහෙම කරනවා. හැබැයි මට මතක් කරන්න කැමති එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාව එතුමා ඉල්ලා අසුන එතුමාගේ ධූරයේ හිස්ුණාට පස්සේ මම හිතන්නේ ෆයිනෑන්ස් ටයිම්ස් පුවත්පතේ පළවෙනි පිටුවේ මගේ ඡායාරූපියත් එක්ක ගියා. අපි කිව්වා ලියුමක් ලියලා ඔය කියන දැන් පුරසාරන්දොඩන ඕනම නායකයෙක් එන්න ඉස්සරහට අපි සහයෝග දෙනවා කියලා. හැබැයි කවුරුවක්වත් ඒක ඉෂ්ට කළේ නැහැ. ඊට පස්සේ රයිලි ක්‍රිස්සිංහ මැතිතුමා තමයි මේක බාරගත්තේ. එතුමා මේක අද යන්තාක් දුරට ඉස්සරහට කරගෙන යනවා. දැන් මේ අද මේ 52 සම්බන්ධයෙන් විශාල වශයෙන් විපක්ෂය කතා කරනවා මේ ඇයි මේ හදිස්සියේ ගේන්නේ? ඇයි ජනාධිවරයක් තියෙනවනේ? ඒතකොට මේ මාස 4ම ගරු සභාපතිතුමා අපි වැඩ කරන්නේ නැද්ද? හැමදාම ඉදහසින් පස්සේ වෙලා තියෙන්නේ ඒකයි. අපි ජයග්‍රහණෙන් උදම් වෙලා මුල් ටිකේ වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අවසානයේ ඡන්දයක් එනකොට ඡන්දයක් එනවා කියලා අවසානයේ ඡන්දයක් ළඟදී කියලා අපි වැඩ කරන්නේ නැහැ. හැබැයි අපිට එහෙම වැඩ නොකර ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි මේ තියෙන්නේ. අපි මේ කාලේ තමයි උපරිම වැඩ කරන්නේ. ඒ නිසා අද ආරම්භන මේ පළමුවර කිවිවීමෙන් පස්සේ එළඹෙන සතිය තුල විපක්ෂයේ හෝ ඒ වෙනුවෙන් උනන්දු ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ඩිටර්මිනේෂන් එකක් ගන්න අවශ්‍ය පෙටිෂන් එකක් ෆයිල් කරන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, දැන් මේ අද මේ කල්තැවීම යෝජනාව ගත්තාම ගරු සභාපතිතුමනි මට පොඩි බියක් තියෙනවා. මොකද හේතුව එක විපක්ෂයක නායකයෙක් කියනවා අපි අධිකරණ බලය ගමට දෙනවා කියලා. හැබැයි ඒකම ප්‍රධාන අපි දන්න මහමැතිවරණයේ ඡන්ද ප්‍රමාණයක් ගත්ත විපක්ෂය කියනවා නේ අපිට සැකයි මේ නීති ආධිපත්‍ය ගැන කියලා. ගරු සභාපතිතුමා, දයනගමගේ මන්ත්‍රීතුමියගේ පාර්ලිමේන්තු ආසනය අහිමි වෙන්නේ මේ අපේ බල සීමාව තුළ, අපේ ආණ්ඩුව තුළ. එතනින් එහාට ගියාම කෙහෙලිය රමුක්කැල්ල මැතිතුමා තවම බන්දනාගාරගත වෙලා ඉන්නේ අපේ ආණ්ඩුවේ පාලන කාලය තුළ. මම දන්නේ මම මතකයි විපක්ෂයේ හැම වෙලෙම කෙහෙලිය මැතිතුමා සම්බන්ධයෙන් කියද්දි ඒ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හිටපු වෙලාවේ සෞඛ්‍ය ඒ බෙහෙත් නැහැ 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 කියලා විශාල හිඟයක් මවලා පෙන්නපු වෙලාවක මම අහගෙන ඒ නඩුවේ ප්‍රධාන කාරණයක් හැටියට ගන්නේ මේ අස්වාභාවික ලෙස බෙහෙත් හිඟයක් මෙව්වා කියලා කියලිය හැමතුමා. මම ඒ නඩුවේ විශේෂ කරුණු කතා කරන්න යන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා රතුපස්සල නඩුව සම්බන්ධයෙන් රතුපස්සල නඩුව දිගින් දිගටම ප්‍රකාශ කරලා ඒක තමයි දේශපාලන ව්‍යාපෘති වලට යොදාගෙන අද අවසානයේ නඩුවේ තීන්දුවක් දුන්නට පස්සේ කියනවා අධිකරණයේ දූෂිතයි කියලා. මම ආරාධනා කරන ඔයයට කරුණා කරලා මේවා එළිය ගිහිලා කියන්න. තමන්ට වාසි වෙනකොට අධිකරණයේ දූෂිත වෙන්නත්, තමන්ට කැමැති තීන්දුව తీර දෙනකොට අධිකරණය බොහොම කෘතහස්ත වෙන්නත් කියන කාරණේ ගන්න එපා. මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. මොකද හේතුව එක පැත්තකින් ඒ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රණය කියනවා තමුන් නාසලට ඒ ගමේ අධිකරණ බලය අපි ආපහු දෙනවා කියලා. ඒ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි ගරු සභාපතිතුමා, ගමේ ඉන්න බණ්ඩයියට, ගමේ ඉන්න කසිපුකාරයට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් විදිහේ ඒ පරණ පුරුදු ජනතා විමුක්ති පෙරමුණේ පැසිස්වාදී ක්‍රමවේදය අපි ලබා දෙන සූදානම් කියන කාර්යය තමයි මේ ස්ථාපිත කරන්නේ. ඒකට දැනුවත් හෝ නොදැනුවත්ව කිරියල්ල මැතිතුමාලා උඩගෙඩින තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. මොකද ජනතාවට අද කලකිරවනවා මේ අධිකරණයට ගියාට කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ. අධිකරණය කියන්නේ වෙන අධිකරණ තියෙන පුංචි මිනිස්සුන්ට විතරයි. අධිකරණය ලොකු බලවතුන්ට නැහැ කියලා මිනිසුන්ගේ ඔළුවේ මවන ස්වරූපයක් දැනුවත්ව නොදැනුවත්ව කිරියල්ල මහත්තයා ඇති කරද්දී ලාල්කාන්ත මහත්තයා කියනවා නැහැ අපි ගමේ අධිකරණ බලය ගමට දෙනවා කියලා. ඒ කියන්නේ අපි දන්නවනේ ජනතා විතුරුමුණේ සහෝදරයෝ කියන්නේ ගමේ ඉන්න කුවකම මිනිස්සුනේ. ගමේ එලවටත් නැහැ මෙලවටත් නැහැ. අපි කවුරුත් දන්නවනේ ඒගොල්ලන්ගේ නිකම්ම ආරාධන කරනවා මේ සමස්ත ජනතාවටම කල්පනා කරලා බලන්න තමන්ගේ ජනතා විතුරුමුණේ සහෝදරයෝ කවුද ඉන්නේ කියලා. කරු සභාපතිතුමා ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මේ වැරද්ද කරන්න එපා. අපිට අවසානයේ කොහෙටවත් යන්න තියෙන්නේ මෙරටේ අධිකරණයට. විනිශ්චකාරරු සමහරලාට අපිට කැමැති දේවල් කැමැති තීන්දුව අකමැති තීන්දුව දෙන්න පුළුවන්. හැබැයි ඒක විනිශ්චකාරරුම විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. දේනිස සභාපතිතුමා දැනුවත්ව නොදැනුවත්ව මේ සජබේ කරන ක්‍රියාව මම බොහොම පිළිකුලින් උදේ හෙලා දකිනවා. මොකද හේතුව මේ ඒ සඳහා අවශ්‍ය වෙලාව නෙමෙයි. අද ගොඩක් වෙලාවට කතා කරන්නේ තමන් මැතිවරණකින් ජයග්‍රහණය කරාම මම මෙහෙම කරනවා මම මෙහෙම කරනවා කියලා සීන ජනාධිපතිවරු බිහි වෙලා තියෙනවා. සීන ජනාධිපතිවරු සීන මවනවා කොහොමද අපි පාලනය ආවට පස්සේ වැඩ කරන්න කියලා. මම අහන්නේ එක දෙයයි. තමන්ට ලැබිච්ච අවස්ථාව තමන් ජනතාව ඉදිරියේ ඔප්පු කරන්නේ නැතුව ඒ අවස්ථාව මගහැරපු නායකයෙක්ට ජනතාව ආපහු බලය දෙයිද? දැන් අද බොහෝම දෙනෙක් කියනවා මොන මැතිවරණ ඉදින්ද නැහැ කියලා. මහ මැතිවරණ කියන ජනාධිපතිවරණ කියනවා මම නම් කියන්නේ එන්නේ ජනාධිපතිවරණ මෙරටේ මිනිස්සුන්ගේ ඔලුව උල් කරන්නේ නැතුව මම ආරාධනා කරනවා මෙරටේ මිනිස්සුන්ගෙන්
කරුණාකරක කාලයක් තියෙනවා
මෙරට දෙක කරුණා කළා තමන්ගේ විමසූ බුද්ධියෙන් හිතුව තීන්දුව తీරන ගන්න. අර ඩීසල් පෝලිමේ හිටපු එකට ගෑස් පෝලිමේ හිටපු එකට කායකවත් තියෙන තරහකට නැවතවදා ඡන්දේ පාවිච්චි කරන්න එපා. එහෙම ඡන්දේ පාවිච්චි කරොත් අපි විශාල ප්‍රශ්නයකට යන්නේ. ගරු සභාපතිතුමනි අපේ විපක්ෂ මන්ත්‍රීවරු එක්කෝ මේක අන්පොලිටිකල් කියලා. නේද පොලිටිකල්? මේක නන් පොලිටිකල් වෙන්නේ. අපි හැමදාම අපි විශ්වාස කරේ වාමාංශික දේශපාලන ක්‍රමවේදය. හැබැයි අද අපි රනිල් වික්‍රමසිංහ මහත්මත් එක්ක යන්නේ වැඩ කරන්නේ මොකද? හේතුව අපි දන්නවා මේ තියෙන ප්‍රධාන අගාධෙන් ගොඩ ඇවිල්ලා තමයි අපිට අනිකුත් තීන්දුව తీර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනික් කාර්යය තමයි අපිට ජනතාව දුන්න බලය අපි ක්‍රියාත්මක කරලා තින්නේ. අපිට මුල් අවස්ථාවේ කොවිඩ් වසංගතය ආපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි තමත් හොඳින් වැඩ කරා. හැබැයි එතුමට ජනතාව දීප විශාලම ජනවර්ම තමයි කරටක් නීතියක් හදන එක කියන කාරණේ. එතුමට ඒක අමතක වුණා. එතුමා ඒක කල් ඇරියා. අවසානයේ ඊළඟ තීන්දුව తీරන ගණිතයේ සමහර තීන්දුව తీරන එතුමට වැරදුනා. එතුමා ඉල්ලා අස්සුණා. එතුමා ඉල්ලා අස්සුණාට පස්සේ ඔබ අපි සිළු දෙනා එකතු වෙලා දේශපාලන වශයෙන් තීන්දුවක් අරගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයෙක් ඉදිරිපත් කරන්නේ. ඕන කෙනෙක් ඉන්නවනම් ශිල්ප දක්වන්න කැමති කෙනෙක් ඉන්නවනම් තමන්ගේ වැඩ කිරීමේ හැකියාව කැමතිලා තිබ්බනම් අන්න එහෙම කෙනෙකුට ඒ කාල සීමාව අරගෙන තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න තිබ්බා. හැබැයි එහෙම කළේ නැහැ. අද එහෙම කරන්නේ නැතුව අද එහෙම අවස්ථාවක් නිර්මාණය කරගන්න නැතුව අද හුදෙක්ම ජනතාවගේ කුපිත වීම ජනතාවගේ ලේ රත් කරමින් ජනතාවට ජනතාව ප්‍රකෝපයටපත් කරමින් ඒ කියන්නේ මේ ඕන දෙයක් දෙන්නම් කියලා. දෙන ක්‍රමයක් නැහැ. ඕනම දෙයක් දෙන්නම් කියලා. අපි යාවා මේක කරන්නම් කියලා. ඒ ක්‍රමවේදයට මේ රාජ්‍යපාලනය ගෙනියනවා. මම ආරාධනා කරනවා ඒ සිහින ජනාධිපතිවරු අපේක්ෂකයන්ට තමන්ට කල් තියෙනවා. තමන්ට ඕන තරම් කල් තියෙනවා. තමන්ට පුළුවන් දේශපාලනය කරන්න. හැබැයි දේශපාලනය කර අපිට රටක් තියෙන්න ඕනේ. අද ගරු සභාපතිතුමනි අපි ආපහු ඡන්දිල්ලන්නේ මොන පක්ෂෙන්ද කියලා අපිට එහෙම සාහිතිකයක් නැහැ. අපේ පක්ෂය තුල අපි පක්ෂය අතහැරලා ගිහිල්ලා නැහැ. පක්ෂය තුල ඉන්නවා. හැබැයි අපේ පක්ෂය තුල අපිට ආසනයක් දීලා නැහැ. හැබැයි අපිට ගැටලුවකුත් නැහැ. මොකද අපි මේ වෙලාවේ පාට පක්ෂ කණ්ණාඩි දාගන්න නැතුව අපි කියන්නේ මේ පවතින ක්‍රමයේ ඉස්සරහට යන්න මේ විදිහට යන්න අපිට යම් කාලයක් දෙන්න ඕනේ. අඩුපාඩු ඇති, වැරදි ඇති, විවේචන තියෙයි. හැබැයි ඒ ඔක්කොම නිවැරදි කරගෙන අපි මේ ආර්ථික ක්‍රමවේදය ඉස්සරහට යන්න ඕනේ. දැන් බොහොමයක් අද ඉන්න මධ්‍යම පාන්තික BOC එකේ වැඩ කරන, People's Bank එකේ වැඩ කරන, වරාය වැඩ කරන සේවකයෝ අද බොහොම සමහරලාට කේන්තියෙන් කතා කරනවා ඒගොල්ලන්ගේ pay tax එක කැපිච්ච එක ගැන. හැබැයි එහෙම අදේශපාලික තීන්දුව తీරන අපේ ආණ්ඩුවෙන් ගත්තා. ඒ නිසා තමයි මේ ආර්ථිකය ගොඩ ගියේ.
අවසන් කරන්න මන්ත.
ඒ නිසා කරු සභාපතිතුමනි මම ආරාධනා කරන්නේ අපේ රටේ ජනතාවගෙන් හොඳ විචාර බුද්ධියෙන් යුතුව හොඳ කල්පනාවෙන් යුතුව අපිව ආපහු පාර්ලිමේන්තුවට එන්න බෑ. හැබැයි ජනාධිපතිවරණයකදී ආපහු අත්දහා බැලීම් බලන්න ආපහු ටෙස්ට් කරන්න මෙයාටත් එකපාරක් දීලා බලමු කියලා කියන්න තත්ත්ව නිර්මාණය එන්න එපා. පළපුරුදු කෙනෙක් තෝරගන්න යමක් කරපු කෙනෙක් තෝරගන්න අපි එකතු වෙලා විචාර බුද්ධියෙන් යුතුව ඒ ප්‍රකෝප ගිරවකින් තොරව අපි කටයුතු කරන්න ඕන කියලා කාර්යපතක් කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු හෙක්ටර් පමි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. ඔබතුමාට ස්තුතියන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව අද විශේෂයෙන්ම විපක්ෂීය ප්‍රධාන සංවිධායකතුමා ගෙන ආපු යෝජනාව තමයි සාකච්ඡා කරන්නේ. ඔබ දැන් ආගෙන හිටියා ආණ්ඩුවේ මන්ත්‍රීතුමල්ලා අමාත්‍යතුමල්ලා කියන්නේ මොනවද කියලා. පළමුවෙන්ම මතක් කරගන්න ඕන ඔබතුමල්ලා ඔබතුමල්ලාම කියනවා මේ රට වැටිලා කුඩු වෙලා විනාශ වෙලා ගියා. ඒ රට බේරගත්තේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ නිසා තමයි මේ ජනාධිපතිතුමත් එක්ක ඉන්නේ කියලා. අනිත් අය බාරගත්තේ නැහැ කියලා. ඒ කියන්නේ තමුන්නාසලා මූලිකව මතක තියාගන්න පක්ෂයක් හැටියට මේ රටේ ජනතාව ඉදිරියේ තමුන්නාසලා ප්‍රකාශ කරනවා තමුන්නාසලගේ කිසි කෙනෙක් නැහැ මේ රට ඉදිරි අනාගතේ නෙමෙයි එදත් වැටිච්ච වෙලාවේ බාර අරගෙන කරන්න කියලා. ඒ නිසා තමයි තමුන්නාසලා එක්සත් ජාතික පක්ෂයේ රණල් වික්‍රමසිංහ අරගෙන ජනාධිපතිතුමා හැටියට පත් කරගත්තා. ඒ විතරක් නෙමෙයි තාමත් ඔබතුමාලා ඒ කතාව කියනවා. ඒ ඔබතුමාලා ලැජ්ජ වෙන්න ඕන එක පැත්තකින් ඒ කතාව කියන්න මහා මේ රට පාලනය කරපු ලොකුම පක්ෂය හැටියට කතා කරපු තමුන්නාසලා අද කොතනද ඉන්නේ කියන එක තමුන්නාසලා ඉස්සලා සිහිපත් කරගන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න එක කාරණාවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන හැම දෙයකම එකඟ වෙලා මේ රටේ ජනතාව තල්ල පෙල්ල දාලා මේ රටේ තීන්දුව తీරන ගන්න බෑ. ඒ නිසා තමයි අපි පක්ෂයක් හැටියටත් අපි කණ්ඩායමකට විපක්ෂ කියන්නේ අපි ආපුවම මේ ක්‍රමය වෙනස් කරනවා කියන එක. ඒක වෙනස් කරනවා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන සම්බන්ධතාවය හෝ ඒගොල්ලෝ දෙන විශේෂයෙන්ම අවබෝධතාව ගැන එහෙම නැත්නම් ඒ බඳුන් දෙන උපදෙස් සම්බන්ධව ඒ සම්බන්ධව ඒව පැහැරනවා කියන එක නෙමෙයි. හැබැයි ඒව විධිමත්ව ජනතා හිතවාදී විදියට ඒව සකස් කරන එක තමයි අපේ යුතුකම අපේ වගකීම. සාපේක්ෂ ඉෂ්ට කරන්න කැමැති. හැබැයි මේක බාර ගත්තේ නැහැ කියලා කිව්වට සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකතුමා හැටියට මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා වැඩි කියලා තමුන්නාන්සලා කිව්වට එතුමා කරපු යෝජනා ටික තමයි තමුන්නාන්සලා වැඩිපුර දැන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ළමයින්ට කෑම ටික දෙන එක පාසල් වල ඊළඟට සනීප ආරක්ෂකතුමා විඳලම් ඊළඟට ස්මාර්ට් ක්ලාස් ගැන කතා කරනවා. මේ සියල්ලම පුන පුනා මෙතන මේ සැලසුම් ඇතිව මෙතුමා ඉදිරිපත් කරන කාරණා ටික තමයි මේ කරන්නේ. නිසා මතක තබා ගන්න තමුන්නාසලට අද විපක්ෂයක් හැටියට තමුන්නාසල ආණ්ඩුවේ මේ රට බංකලොත් කරනකොට විපක්ෂයක් හැටියට කරන යෝජනා ටික තමුන්නාසලට ඉතා වැදගත් වෙලා තියෙනවා. තමුන්නාසලට අඩු ගානේ ඒක පිළිබදමින් යන්න තමුන්නාසල ගඟ බේර ගන්න. ඒ වගේම මතක තියා ගන්න දැන් අපේ මේ හමුදාවේ සොල්දාදු මේ රට බේරගත්ත මිනිස්සු මේ රටේ ඒ හමුදාවේ සොල්දාදුවන්ගේ ලේ පුදලා තමයි මේ රට බේරගත්තේ සස්වාදීන්ගේ. ඒ බේරගත්ත හමුදා සෙබළු කියනවා මගේ පවුල ජීවත් කරවන්න මම රුසියන් හමුදාවට බැඳිලා රුසියන් හමුදාවේ මිය යන්න මම විනාශයටපත් වුණත් කමන්නේ මුදල් ටික ලැබෙනවා නම් මගේ පවුල ජීවත්
කරන්න. මතක තබා මිනිත්තු දෙකක් කාලයක්
මතක තබා ගන්න. මේක ඉතාමත්ම ඛේදවාචකයක්. මේ කතාව මතක තියාගන්න. මේකේ මොකද්ද මේ කියන හරය? මේක පිටිපස්සේ තියෙන මොකද්ද? ඒ මේ රට බේරගත් ත්‍රිවිධ හමුදාවේ ඒ ගෞරවනීය සෙබළුන්ට අද මේ රටේ ජීවත් වෙන්න නිවැරදි ආකාරයේ ආදායමක් හෝ වැඩපිළිවෙලක් හෝ නැහැ කියන එකයි තියෙන්නේ. ඒ නිසා තමයි තමුන්ගේ ජීවිතය පුදන්න වෙනත් රටක හමුදාවට බැඳෙන්න යන්නේ. ඒ හමුදාවට බැඳෙන්න ගිහිල්ලා අද විශේෂයෙන් මේක ජාවරමක් හැටියට කරලා අදටත් බැරුව ගියා තමුන්නාසලගේ ආණ්ඩුවට මේ රුසියාවේ ගිහිල්ලා ඉන්න අපේ ගෞරවනීය හමුදා සෙබලාව නැවත වතාවක් වෙඩිවැදලා ඉන්න ස්විතාලවල ඉන්න මේ සෙබලාව නැවත වතාවක් ගෙදරට ගෙන්න ගන්න වැඩසටහන හදන්න බැරුව ගියා තමුන්නාසලට. කොන්දක් නැහැ වැඩේ කරන්න. ආණ්ඩුව කඩේට කොන්දක් නැහැ තමුන්නාසලට ඒ වැඩේ කරන්න. තමුන්නාසලට පුළුවන් රුසියාවට කතා කරන්න ඒ ගැන. හැබැයි රුසියාවට තමුන්නාසල කතා කරාද ඒ ගැන? අද කතා කරලා නැහැ. නිසා මතක තියාගන්න ඉස්සෙල්ලා කරන්න මෙන්න මේ වැඩ ටික. මෙන්න මේ වැඩ ටික හරියට නිවැරදිව කරන්න. මොකද හේතුව අපේ ප්‍රදේශෙත් ඉන්න විශාල ප්‍රමාණයක් මේකට ගිහිල්ලා. වයඹ පළාතේ විශාල ප්‍රමාණයක් තියෙනවා. පුත්තලන් දිස්ත්‍රික්කෙත් ඉන්නවා. මේ ගිහිල්ලා සමහර අය වෙඩි වැදලා දැන් ඉස්විතාලවල ඉන්නවා. ඇන්ඩ්‍රු කියලා රුසියාවේ ඉන්නවා මේ ජාවාරම කරන පුද්ගලෙක්. එයා තමයි ගෙනිලා රුසියන් හමුදාවට සම්බන්ධීකරණය කරලා රුසියන් භාෂාවෙන් තියෙන කිසුමකට අස්සක් කළා
තමයි
මේගේ මේ වැට්ටි කරගන්නේ. එසා මතක තබා ගන්න මේක ඉස්සෙල්ලා තමුන්නාසලා මේ අද අපි ගෙනාවු යෝජනාවත් එක්ක තමුන්නාද තියෙන පළමුවෙන්ම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම් ගහලා වැඩ කටයුතු කරද්දී ඒක ඉල්ලන විදිහට මේ රටේ හොරකම දූෂණය වංචාව නැති කරන එහෙනම් සීනි වංචාව පොල්තල් වංචාව ඒ වගේම ඒ වෙලාවේ පොහොර වංචාව මේ සියල්ලම ඒ වගේම නැවෙමිගේ දාපු වන්දියට කරපු දේවල් මේ සියලු දේ සම්බන්ධව නිවැරදි තීන්දු తీන්න අරගෙන මේ රටේ ජනතාව ඉදිරියේ විතරක් නෙමෙයි විපක්ෂ ඉදිරියේ පෙන්වන්න කියලා අපි අභියෝග කරන තමුන්නාසලා ඒක නොකර තමුන්නාසලා දිගින් දිගටම නිකන් කටේ කයිවාර කිව්වට වැඩක් නැහැ රටට යමක් වෙලා නැහැ කියන එක තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මීළඟට ගරු ජානක වක්කුමර අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා
මුරුසුනේ ගරු මන්තුමනි ලස්මන් කිරියල්ල මැතිතුමා සභාව කල්තබන අවස්ථාවේ ගෙනාපු යෝජනාව එතුමා කරුණු කාරණා ගොඩක් කිව්වා එකක් මේ පොලිස් පොත්තුමා පත් කිරීම පිළිබඳව නීති හදලා පත් කරා කියලා හැබැයි පොලිස්පතිතුමා ඉස්සෙල්ලාම පත් කරනකොට ඔය ඔක්කොම කට්ටිය කැමති වුණා මාස 3ක් පත් කරනකොට එතුමාගේ ඒ පත්වීම ස්ථිර කරනකොට එතකොට හොඳ නැහැ මුලින් හොඳයි ඊට පස්සේ තමයි හොඳ නැති වුනේ ඒක නිසා ඒ පත් කරනකොටම ඉස්සෙල්ලා විරුද්ධ වෙන්න තිබුණානේ එහෙම විරුද්ධුනේ නැහැ ඒ වෙලේ කට්ටියම කැමතියි කියලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේ විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ. ඉතින් Tamanට ඕන ඕනම කට්ටියපත් වෙනවා නම් එයා කැමති ඇති. හැබැයි මේට ඉස්සෙල්ලා පත් කරගත්ත හැටි අපි දැක්කා. උඩ හිටපු ඒගොල්ලෝ විස්්‍රාම ඇරලා තමයි පත් කරගත්තේ. එහෙම කරපු අය තමයි අද කතා කරන්නේ. දැන් මේකේ තියෙනවා එතුමාගේ යෝජනාවෙම මේ හොරා කාපු සොරාගත් වත්කම් නැවත ගෙන්නනවා කියලා. ගොඩක් හොඳයි. එහෙම කොහේ හරි තියෙනවා නම් ඒක ගේන්න අපිත් කැමතියි. ඒක ගේන්න කරන්න මොකද්ද ඕන කියන්න අපිත් ඒකට කැමතියි. මේක දැන් අවුරුදු ගණනාවක් 2005 15 තොක් කිව්වා. ආණ්ඩුවක් ගත්තා. ඒ කාලෙත් ගේනවා කිව්වා. අන්න රටේ තියෙනවා කිව්වා. දැන් ගෙනාපු දෙයක් නැහැ. ඒ කොහේ හරි තියෙනවා නම් අපිටත් කියන්න අපිත් ඒකට සම්මාදම් වෙනවා ගේන්න. හැබැයි මේ මහ ලොකුවට කතා කරන අය එදා තමන් ඇමතිකම් දරනකොට සම්බන්ධීකරණ නිලධාරී විතරක් 95 දෙනෙක් හිටියා. එහෙම 95 දෙනෙක් සම්බන්ධීකරණ නිලධාරී හිටපු අය තමයි අද මහ ලොකුවට වංචාව දූෂණේ මේ යහපාලනේ මේව පිළිබඳ කතා කරන්නේ. ඉතින් තමන්ලා හරියට වැඩ කළාද කියලා හිතන් ඒ හිටපු අමාත්‍යංශවලින් ගින් ඇහුවත් කියයි කොහොමද කටයුතු කරේ කියලා. ඉතින් අපි මේ ආණ්ඩුව යම් වැඩ කටයුතු රාශියක් අද ඉෂ්ට කරලා තියෙනවා. අද ගමේ මිනිස්සුන්ගේ පාර හදනකොට ඒ පාර තමන්ගේ ගමේ සමිතියක ගිවිසුමක් අත්සන් කරන්න යනකොට කියනවා ඕක අත්සන් කරන්න එපා ළඟදී ආණ්ඩුව වෙනස් වෙනවා සල්ලි ගෙවන්නේ නැහැ කියලා. දැන් මේ කාගේද පාර හදන්න යන්නේ? ගමේ අහිංසක මිනිස්සුන්ගේ යන්න බැරුව තියෙන පාරවල් හදනකොට ඒක නවත්තන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම නැත්නම් සල්ලි නැහැ කියනවා. ඊකවට ඒක කඩාකප්පල් කරන්න හදනවා. අපි කියනවා ඡන්දයක් තිබ්බහම ජනතාවගේ ඡන්දයෙන් ජනතාව කැමැත්තෙන් කවුද ආණ්ඩු කරන්නේ කවුද ජනාධිපති කරන්න කියලා තීන්දුව කරයි. ඒක නිසා එතකන් දැන් මේ පාර්ලිමේන්තුවේ කාලයන් ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් තියෙනවා. ජනතාව අවුරුදු 5කට බලය දුන්නාම ඒ කාලේ තමයි තියෙන්නේ. හැබැයි ජනාධිපතිතුමාට කැමති නම් අපි ව්‍යවස්ථාව වෙනස් කරලා දුන්නා අවුරුදු 2කමාරකදී විසිරවන්න. කේතුමාගේ බලේ. උඩ ජනාධිපති මැතිවරණේ අවුරුදු 5කින් තියන්න ඕනි. ඒක ඕන කෙනෙක් දන්නවා. ඒක අහපව් මේ දවසට කලින් කියලා කොච්චරම් මතුරවන්න අවස්ථාවක් නැහැ. සූට් මහගෙන හිටියට කමක් නැහැ. ඡන්දෙ තිබ්බහම බැලුව හැකි කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඒක නිසා මුලසුනේ ගරු සභාපතිතුමනි අපිට දැන් මේ දොස් කිව්වට මේ රටේ වැඩිම කැමැත්තක් දීපු පක්ෂය තමයි අපේ පක්ෂය. 69 ලක්ෂයක් ජනතාව ජනවරමත් දුන්නා. ඊගවට 68 ලක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණේ දුන්නා. දැන් මේ කතා කරන්නේ අපි 68 ලක්ෂයක් ගන්නකොට උපරිම ගත්ත කට්ටියනි 27 ලක්ෂයයි. ඔය විපක්ෂේ අනික් කට්ටිය ගත්ත 27 ලක්ෂයයි. හැබැයි ඒගොල්ලෝ තව කට්ටිය ලක්ෂ 4ක් විතර ගත්තේ. මේ අභියෝග කරන කට්ටිය. ඒක නිසා අපි මැතිවරණයකදී බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියන්නේ. කවුරු හරි එක ඡන්දෙන් හරි ජයග්‍රහණය කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි ඒ ඡන්දේ අවසන් වුණාම ඒව පිළිගන්නවා. ඒක නිසා මේ ආණ්ඩුව මේ ජනතාව වෙනුවෙන් කරගෙන යන වැඩපිළිවෙල අද කඩාකප්පල් කරන්න යම් යම් වැඩපිළිවෙලක් ගෙනihin තියෙනවා. ඒ ගැන අපි කියනවා ඒක කරන්න එපා. මොකද මිනිස්සුන්ට අවුරුදු දෙකකින් තමන්ගේ ගමේ සංවර්ධන වැඩක් කළා නැහැ. මම ඊයේ පෙරේදා දවස් දෙකෙම හිටියේ කොළොන්න මැතිවරණ කොට්ටාසේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මෙරටේ උසම ප්‍රදේශයක් ඇච්චි සූර්යකන්ද ප්‍රදේශේ. මම ඊයේ ගම්මාන 20ක විතර ගියා. ඒ හැමතැනම මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ තේ දළු ටික ඇදගන්න මේ හෙල් වලින් උඩහට වාහනයක් ගේන්න පුළුවන් විදිහට පාර හදලා දෙන්න කියලා. එහෙම නැත්නම් ඇලකට බෝක්කුවක් දාලා දෙන්න. ඒ මිනිස්සුන්ගේ ප්‍රජාශාලාවක් හදලා දෙන්න. ඉතින් ඒව කරන්න යනකොට කියනවා ඔක කාරුවත් අස්සම් කරලා ගන්න එපා. ඔයා වැඩ කරාට සල්ලි හම්බ වෙන එකක් නෑ කියලා. එතකොට මේ ගමේ මිනිස්සුන්ගේ වැඩේ කරන්න සල්ලි දුන්නාම ඒක නවත්තන්න ලොකු උත්සාහයක් ගන්නවා. අපි කඳුකර දශකයේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙනවා ඒ වගේ වැඩ කටයුතු රාශියක් කරලා දෙන්න. ඒ වගේම අනෙකුත් සංවර්ධන වැඩ කටයුතු අපි එකක්වත් ආපස්සට අරන් නැහැ. මම ගිය අයවැයේදී කිව්වා පාලම් 162ක් හදනවා කියලා අපේ අමාත්‍යංශයේ යටතේ බිලියන 16ක් වැය කළා. ඒකෙන් පාලම් 39ක් හදලා ඉවරයි. ඉතුරු සියල්ලම අගෝස්තු මාසයේ වෙනකොට අවසන් කළා. ජනතාවගේ ප්‍රයෝජන සඳහා අපි ඒ අවශ්‍ය කටයුතු කළා දෙනවා. ඒවා ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට කරන ඒවා. සුදුසු තැන තෝරාගෙන අපට ඕන තැන නෙමෙයි අපි ඒ වැඩසටහන් කළා තියෙන්නේ. ඒ වගේම ගිය අයවැයෙන් සංචාරක ආකර්ෂණ ස්ථාන දිනු කරන මිලියන 1000ක් වෙන් කරගත්තා. මිලියන 925ක වැඩ. මේ වෙනකොට පළත් පාලන ආයතන වලට යවලා තියෙනවා. ඒ වැඩසටහන අපි අවසන් කරන්න කියලා. ඒ අපිට යමක් කරන්න පුළුවන් නම් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි මේ වැඩ කොටස කරනවා. මේව ගැන හොයලා බලන්න මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ඕනම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා. මේකෙන් යම් කිසි කෙනෙක් සත්ත පහක් හරි වංචා කරනවද කියලා. මම බොහොම කැමැති එහෙම හොයලා බලලා කාරු හරි වංචාවක් දූෂණයක් කරනවා කිව්වොත් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න. ඒ නිසා අපි තමුන්නාසලට කියනවා. අපි දේශපාලනය කරනකොට දේශපාලනිකමු. හැබැයි මිනිසුන්ව වැඩ කරනකොට ඒක අකුල් හෙලන වැඩේ කරන්නේ නැතුව ඒකට ඉඩ දෙන්න ඕනේ. වර්තමාන ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ අමාරු අවස්ථාවේ මේ වැඩේ පටන් ගත්තා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්නකොට මේ කෑ ගන්න ඒගොල්ලෝ ඩොලර් බිලියන 12,000ක් ණය අරගෙන ඒ ණයත් එක්ක තමයි ගත්තේ.
එතුමා තමයි මේක කාලයක් තියෙනවා.
අරගත්ත කියලා එතුමාත් අපිවත් කොයි වෙලාවක කිව්වේ නැහැ. ඒ ණය ගෙවන්නේ නැහැ. ගෙවන්න බෑ. අපි එහෙම දෙයක් කිව්වේ නැහැ. හැබැයි රට අමාරුවට ගිය අවස්ථාවේ ගොඩගත්තෙත් මතක තියාගන්න ඔහෙලා නෙමෙයි. ඔහෙලා කකුලෙන් ඇදපේ කරේ. අද මේ රට මේ තැනට ගත්තෙත් ආයේ අපි. ඒ නිසා මේ හැමෝම විරුද්ධ වෙද්දි මේ රටේ මිනිස්සුන්ට අහපව් නැගිටින්න පුළුවන් වෙන තත්ත්වයට ඇති කරෙත් අපි. ඒක නිසා අපේ අතේ යම් කිසි වැරද්දක් වුණා නම් අපි මේ රටේ ජනතාවගෙන් ඒකට සමාවිල්ලනවා. හැබැයි මේ පහුගිය අවුරුදු දෙකේ ඒ රටේ මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන් වුණා නම් අපි ඒ දේ ඉෂ්ට කරලා තියෙනවා. ඒක නිසා මේ අය හොඳ දෙයක් කියනවා නම් අපි ඒක අහනවා. ඒක නිසා ලෝකයේ කොහේ හරි රටක කාගේ හරි ගිණුමක හරි එහෙම නැත්නම් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොහේ හරි තියෙනවා නම් කියන්න ආන්න ඒකට තමුන්නාසලත් එක්ක එකතු වෙලා ඒක මේ රටට ගේන්න අපි කටයුතු කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු එමෙතුමා. ඊළඟට ගරු මයන්ත දිසානායක ඔමන්තු.
දැන් මේ ඝනපූර්ණ නෑ සභාවේ මොකද අද විපක්ෂය ගෙනාපු මේ කල්තබිම විවාදයක්. විපක්ෂින්නේ පස් දෙනයි මට හිතෙන්නේ. මංහිතන්නේ ගණපූර්ණ නැති නිසා මේ ගෙරියන්න බෑනේ ඉස්සරහට විවාදී. නෑ පුළුවන්ද කියලා යහන්න මම ඒක නෑ මේ සභාවෙන් අහන්නේ පුළුවන්ද කියලා. ගණපූර්ණ නැති නිසා.
ගණපූර්ණය නම් ඕන. ලේකම්තුමා සීන වනාද කරන්න. දැන් බෑනේ මන්තුමා කතා කරන්න.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඔහු නෑ. ඔහු නෑ. ඒ කියන්නේ ඔහු මේ මේ විවාදේ මේ විවාදේ බකල් කරන්න.
නෑ ඉන්නවා යා. එතුමා ඉන්නවා.
උතර ගාන හරිද? ගාන හරිද? හරිනේ.
20ක් 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 අවශ්‍යයි. විනාඩි පහකට කල්ති. ගණපූර්ණය නොමැති නිසා 2024 ජුනි 4 වෙනිදා උදේ 9:30 දක්වා කල් තබනු ලැබේ.